ඒ හින්දා ඒකට කියනවා
බුද්ධෝත්පාද කාලය. දහම පවතින කාලයක තමයි අපි මනුෂ්‍ය ජීවිත ලැබලා තියෙන්නේ. හ්ම්. ඒතර දුර්ලභ කරුණු දෙකයි. මනුෂ්‍ය ජීවිතේයි බුද්ධෝත්පාද කාලය. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින. ඈ ඊළඟට ධර්මයේ අහන්නත් ලැබිලා තියෙනවා. දැන් මිනිස්ය වුණාට ධර්ම අහන්න ලැබෙන්නේ නැති පිරිසක් ගොඩක් ඉන්නවානේ. දැන් මේ අතින් අපිට කරුණු තුනක් සම්පූර්ණ වෙනවා. ඔවට කියනවා මොකද්ද? තනි වචනය. ක්ෂණ සම්පත්තිය. මම හඳයි මේ අම්මා ගොඩක් දන්නවනේ. ධර්ම.
එයාට හොඳට මතක තියෙනවා.
ආ. එහෙම තමයි. ඒක ඉගෙන ගන්න ඕන, දැනගන්න ඕන. ඒ අමාරු දේවල් නෙමෙයි. එතකොට දැන් ඉස්සෙල්ලා කියුවානේ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ලැබනවා කියන්නේ අඩුගානේ සෝවන් වෙන්න. සෝවන් වීම අපි පැත්තක තියලා සෝවන් මාර්ගයට වැටෙන්න ඕනනේ. නේද? සෝවන් වෙන මාර්ගය. ඒකට තව විදිහකට කියනවා ආර්ය මාර්ගය. එතකොට ඒ ආර්ය මාර්ගයට, ආර්ය මාර්ගය කියන්නේ මේ ලෝකේ යන මාර්ගයද නැහැ. ලෝකෙන් එතෙර වෙන මාර්ගය. මේ සංසාරයේ ආය ආය ඉපදි ඉපදි යන මාර්ගය නෙවෙයි සංසාරෙන් එතර වෙන මාර්ගය. එතකොට ඒකට වැටෙන්න නම් ඉස්සෙල්ලා ඒක මොකද්ද කියලා අඳුර ගන්න ඕනේ. නේද? ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ උදෙත් විස්තරයක් කළා. ඉතින් මේ කට්ටියට ටිකක් ගැඹුරින් කිව්වොත් වටහා ගන්න පුළුවන් වෙයි කියලා. ඒකයි මම මේ අද ටිකක් ගැඹුරු දෙයක් කතා කරන්නේ. හරි? සමහර විට වෙනදා අහලා නැති වෙන්න පුළුවන්. ඒකයි ගැඹුරුයි කියන්නේ. තේරුම් ගන්න බැරුව නෙවෙයි. අපි මේ ලෝකෙට අයිති ප්‍රතිපදාවකනේ දැන් ඉන්නේ. ඒකෙන් කොහොමද ලෝකෝත්තර ප්‍රතිපදාවට වැටෙන්නේ කියන එක. ඉස්සෙල්ලා ටිකක් දැනගන්න ඕන ලෝකෙට අයිති ප්‍රතිපදාවල් මොනවද? දැන් දාන දෙනවා නේද? හා සීල රකින්න.
භාවනාව
තමයි
ඉතින්
භාවනාව තමයි ඊතර වෙන්න පුළුවන් ක්‍රමය. ඊතර වෙන්න පුළුවන් ක්‍රමය. එහෙම තමයි අපි අහලා තියෙන්නේ. හ්ම්. ඒ වුණාට භාවනා කරන්න කලින් උත් සිද්ධ වෙන්න ඕන ටිකක් තියෙනවා.
කරුණු හයක්
සම්පූර්ණ කරුණු හයක්. මොනවාද කියන්න බලන්න.
ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනා
කරුණු හතරක් තියෙනවා. හයක් නෙමෙයි හතරක් අවශ්‍යයි. නේද? ධර්මය කියන එක කොහෙන් හරි අහන්න වෙනවා. හරි? ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය පරතෝ ഘോഷය කියලා එහෙම කියන්නේ. නේද? පිටින් අහගන්න වෙනවා. මොකද තමන් තුලින්ම ධර්මයේ මතුවෙන්නේ නැහැ. එහෙම මතුවෙන්නේ කාටද? එක්ක බුදු කෙනෙකුට, එහෙම නැත්නම් පසේ බුදුරජාණන් නේද? ඔව්. දැන් අද කාලේ මේ දෙකම වෙන්න බෑනේ. අපිට තියෙන්නේ දහම අහලා එතනින් ධාමි පටන් ගන්නයි. හරි? ඒකට කියනවා පරතෝ ഘോഷය. පිටින් අහ ගන්නවා. අහ ගැනීම එක එක විදිහට පුළුවන්. දැන් මේ මෙතෙන්දිත් අහ ගැනීම. නැත්නම් අපිට බණ අහනවා. නැත්නම් මේ පොත් තියනවා, ත්‍රිපිටක පොත් තියනවා නේද? ඔය කියෝලා වෙන්න පුළුවන්. ඈ ධර්මදේශනාවලට සමන් දීලා වෙන්න පුළුවන් කොහොම හරි. එතකොට පිටින්නේ ගන්නෙ නේද? ඔව්. ඒකට කියනවා තව වචනයක් කියනවා මේ සුතමේ ඥානය කියලා. අහලා දැනගන්න තියෙනවා. හරි? එතකොට ඒ පරිසරේ ලැබුණ එක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. දහමක් අහන්න තියෙන කාලෙක අපි මිනිස්සු වෙලා ඉපදිලා තියෙනවා. ඈ? එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දහම අහලා දැනගන්න ඕන. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ මොනවද දේශනා කරන්නේ? අලුතෙන් හොයාගන්නේ මොකද්ද? හැංගිලා තිබුණ දෙයක් හොයාගන්නව නේද? චතුරාර්ය සත්‍ය. නේද? ඔව්. ඒතර චතුරාර්ය සත්‍ය කියන එක හොඳට දැනගන්න ඕනේ. නේද? තව තියෙන එකක් පටිච්ච සමුප්පාදේ කියලා. නේද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යමෙක් ධර්මයේ දකින්න ඕන නම් මාව දැක පටිච්ච සමුප්පාදේ දකින්න. පටිච්ච සමුප්පාදේ දැක්ක කෙනා තමයි මාව දකින්නේ, බුදුන් දකින්නේ. ඒක ඔයගලන්ට බුදුරජාණන් වහන්සේ දකින්න අවශ්‍ය නම් මොකද්ද කරන්න ඕන? ධර්මයේ දකින්න ඕන. ධර්මයේ දකින්නවා කියන්නේ මොකද්ද දකින්නේ? පටිච්ච සමුප්පාදේ. එහෙනම් පටිච්ච සමුප්පාදේ ගැන අවබෝධයක් එන්න ඕන. ඒකට චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ. ඔය දෙකෙන් විතරයි මේ ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන්න පුළුවන්. එතනින් මෙහා ඔක්කොම ලෝකෙට අයිති. ඒක පිළිගන්නා නේද?
ඔව්.
එතකොට දැන් භාවනාව කෙරුවට නිකම්ම භාවනා කළාට දැන් ওই දෙක දන්නේ නැති කෙනාටත් භාවනා කරන්න පුළුවන්. ඈ? ඕවා මුකුත් නෑ. ආ දැන් ඇස් වහගෙන භාවනා කරනවා. දැන් එතකොටත් අවබෝධ වෙයිද මේක? අවබෝධ වෙනවා නම් බුදු කෙනෙක් වැඩන්නේ නේද? එහෙනම් භාවනා කරන්න කලින් දැනගන්න දෙයක්
තියෙනවා.
මේ ආර්ය මාර්ගය නැත්නම් ලෝකෙන් එතර වෙන මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් ගන්න. හරි? එතකොට ඒ අවබෝධෙට අවශ්‍ය ටිකක් තමයි මම මේ කතා කරන්න හදන්නේ. එහෙනම් හොඳට අහගන්න, ඉවත ඉරෙන්න නැත්නම් ප්‍රශ්න කරන්න. එතකොට අපි පටන් ගමු හැමෝම දන්න එකෙන්. චතුරාර්ය සත්‍ය දන්නවා නේද? මොනවද? දුක්ඛ සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. අපි සිංහලෙන් කිව්වොත් දුක්ඛ, දුකට හේතුව දුක නැති කිරීම. නිවන කියන්නේ දුක නැති කිරීම නේද? නැති කිරීමේ මාර්ගය. ඔය හතර. ඒක නම් දන්නව හැමෝම නේද? දැන් ඔහොම දැනගත්තට මාර්ගඵල ලැබුවා කියන්න පුළුවන්ද? දැන් අපි හොයාගන්න ඕන ඔය දැනගැනීමේ මාර්ගඵල ලැබීමේ වෙනස මොකක්ද? එතෙන්දි චතුරාර්ය සත්‍යම නේද අවබෝධ කරන්නේ? නේද? එහෙනම් දැන් අපට අවබෝධයක් නැද්ද චතුරාර්ය සත්‍ය? මදි. ඒ මදි මොකද්ද කියලා හොයාගන්න. නේද? ඔන්න අතන තමයි දැක්ම ඇති කරගන්නේ. දැන් දන්න වචනෙන් අපි දන්නවා ඔය හතර. ඒ වුණාට මාර්ගඵලයක් ලැබෙන්න තරම් ඒක මදි. ඊට මොකද්ද මේ අඩුව? එහෙනම් ඒකෙදි හොයාගන්න වෙනවා මේ දුක කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මොකද්ද? දැන් අපිට දැනෙන දුකකුත් තියෙනවා. බුදු කෙනෙක් අදහස් කරන මට්ටම මොකක්ද? ඊළඟට මේ දුක්කට හේතුව මේ විදිහටම නේද? දැන් ඔය හතර මුලින්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොන සූත්‍රයේද? පළවෙනි සූත්‍රයේ.
ඔව්. ධම්මචක්කපවත්තන.
ධම්මචක්කපවත්තන සූත්‍රය. ධම්මසක්කවතුන් සූත්‍රය නේද මුලින්ම දේශනා කළේ? කාටද දේශනා කළේ? අස්වග මහණුන්ට. ඈ? එතකොට ඒකෙදි කියන වචන ටිකක් මතකද මොනවා හරි? චතුර සේව අහලා කියෝලා ඇතිනේ නේද? මතක නැති වුණාට කවන්න මම මතක් කරන්න. දැන් ඒකෙදි කියනවා අත්හරින්න ඕන අන්ත දෙකක් තියෙනවා, පිළිපදින්න ඕන මාර්ගය කියනවා. නේද? ඊට අන්න අත්හලවිතු අන්ත නේද? කාමසුකල්ලි කාණු යෝගේ අත්ති කියලා මතවන. ඊළඟට පිළිපදින්න ඕන
මාර්ගය.
ඒ දෙකම හරි. මැදුම් පිළිවෙත කියන්නේ ආරේෂ්ඨාංගික මාර්ගය. මේක තමයි පිළිපදින්න ඕන. හරි? අපිට නිකන් අපි මැද තියෙනකොට හිතෙන්නේ නිකන් අර අන්ත දෙකේම නැහැ පොඩ්ඩක් මැද්දෙන් ඉන්නවා වගේ නේද? අර සමහරු කියන්නේ සුරාපානෙ ටිකක් මධ්‍යම ප්‍රතිපදාව කියලා ටිකක් බොන. දැන් ඒව ගලොත් හරියයිද? නැහැ. නේද? ඒ මැදක් නෙවෙයි මේ කියන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව මොකෙන්ද පටන් ගන්නෙ? සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ආරේෂ්ඨාංගික මාර්ගිකේ. නේද? එහෙනම් අපි හොයා ගන්න ඕන සම්මාදිට්ඨිය මොකක්ද? ඕක ඇති කරගන්නේ කොහොමද? ඒක නැත්තම් මාර්ගයට වැටෙන්න බෑ. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද?
මොනවා කියන්නේ?
චතුරාර්ය සත්‍ය අවබෝධයක් එන්න ඕන. සම්මා දිට්ඨිය එන්න නම් වෙන විදිහක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධයක් එන්න ඕන යම් කිසි මට්ටමක්. ඒකට කියනවා සත්‍ය ඥානය විදිහට දැනගන්නවා. සත්‍ය ඥානය. අහලා තියෙනවා නේද? ඊළඟට මොන ඥානය? කෘත්‍ය ඥානය. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය,
කෘත්‍ය
ඥානය. මොනවාද ඒ කියන්නේ? දැන් සත්‍ය වශයෙන් මේ ටික දැනගන්න ඕන මෙහෙම හතරක් තියෙනවා කියලා. ඈ? ඒක දන්න කෙනාට ඔන්න දැන් කරන්න ඕන මොකද්ද කියලා අවබෝධයක් එනවා. මොන විදිහට කළොත් මේක අවබෝධ වෙයිද? ඒකට කියනවා කෘත්‍ය ඥානය. එතකොට එයා මේ මාර්ගේ වඩනවනේ. වඩාගෙන යනකොට ඔන්න දැන් අවබෝධ වෙලා ඉවරයි කියලා දැනගත්ත දවසට කෘතඥානයි. කරලා ඉවරයි. තවත් කළ යුතු දෙයක් නැහැ. රහතන් වහන්සේලා එහෙම මේ මොනවාද උදාන වාක්‍ය කියනවා නේද? කළ යුතු සියල්ල නිම කරන ලදී. තවත් කරන්න දෙයක් නැහැ. ඈ මේ මාර්ගය වඩලා ඉවරයි. එතකොට මේ මාර්ගය වඩාගෙන ගිය දවසක අවබෝධ වෙයි ප්‍රතිඵල ලැබුණා නම් දැන් ඉවරයි. මෙතනින් එහාට කළ යුතු දෙයක් නැහැ කියලා නේද? දැන් ඔතන අපිට ඒ දෙකට වඩා වැදගත් වෙන්නේ දැන් මේ සත්‍ය ඥානය ඇති කරගන්නේ කොහොමද? මොකද සත්‍ය ඥානය තියෙන කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. හරි? දැන් කම්ම භාවනා කළා කියලා මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒක පැහැදිලි නේද?
අවබෝධයක් තියෙනවා හොඳ කල්පනාවක් තියෙනවා.
ඔව්.
එක්
කොටසක්වත් එන්නේ නැහැ. සම්මාදිටිය නැත්තම් මාර්ගය නැහැ. භාවනා කරන්න පුළුවන්. තේ කාලේ හිටියන්නේ ආලාර කාලාම උදකරම. ඒක ලෝහුඟක් භාවනා කරලා ඉරිදි බල එහෙම ලබා ගත්තා නේ. ඒක එක හැකියාවන් ලැබුවා ධාන වැඩුවා. නේද? ඒ වුණාට මාර්ගයට වැටුණාද? සෝවාන් මාර්ගයට වැටුන්නේ නැහැ. එහෙනම් නිකම්ම භාවනා කළාට මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපිට මේ ක්ෂණ සම්පත්තියේ වාසිය බුදුරජාණන් වහන්සේගේ දේශනා අහන්න ලැබිලා තියෙනවා. එතකොට මේ ලැබුණ එකෙන් අපි හදාගන්න ඕන මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය ගැන නුවණක් එන්න ඕන. දැන් වචන හතර දන්න. අපි ටිකක් බලමු දැන් දැන් දුක නැති කරගන්න නේද ආවේ? ඔව්. දුක කියන එක දන්නවද? දුක නැති කර ගන්න ඕන කියනවා. ඉපදීම දුකයි. දුක නැති කරන්න කලින් මොන දුකද නැති කරන්න කියලා දැනගන්න
ඕනේ.
ඉපදීම දුක. ඇයි ඉපදුන හැටි මතකද? ජාති. අපි දැන් මෙහෙමයි. එක්කෝ ඉපදීමේ දුක නැති කරන්න කියනවා. නැත්නම් මැරෙන දුක නැති කරන්න කියනවා. ඈ නැත්තම් ජරාව ඈ වයසට යන එක ලෙඩ වෙන එක ඔය දුක් නැති කරන්න ඒවා දුකයි කියලා දන්නවා නේද? මරණය දුකයි කියලා දන්නවද? දන්නවද කියලා මං අහන්නේ. දුකයි කියලා අහලා තියෙනවද අත්දකලා තියෙනවද? දැකලා තියෙන අනුන් වැඩිච්ච.
අපි මරුනේ නැහැ.
අපි මරුනේ නැහැ යන්නයි. දැන් මෙතන අපි කරන්නේ මේ විහිළු කළාට නුවණින් විමසීම. ඈ අර වෙනදා වගේ ආවට ගියාට දැනගන්නවට වඩා දැන් මරණය දුකයි කියලා කතා කළාට Tamanට දැනিলা තියනවද?
නෑ.
කවුරු හරි ඉන්නවද මැරෙන්න ගිය කෙනෙක් එහෙම?
නෑ.
මම සමහරිට අත්දැකීම ඇවිල්ලා ඇති. අර වතුරේ ගිලිලා හුස්ම ගන්න බැරිලා එහෙම. මෙහෙ ගඟක් නෑ නේද? ගිලිලා නාන ගඟක් නෑ. නෑ එකක් නෑ. පොඩ්ඩක් මැරෙන අත්දැකීමක් ආපු කෙනෙක් නැද්ද කවුරු? දැකලා තියෙන්නේ අනුන්ගෙනේ මං අහන්නේ තමන්. නෑ
නෑ.
දැන් මැරුණ කෙනා දුක් වෙනද නැද්ද කියලා කොහොමද
කියන්නේ?
ඒක යන්නේ දන්නේ ඒක තමයි. අපි දන්නේ කොහොමද? දැන් බුදුදහම කියන්නේ තමන් දකින්න ඕන දෙයක්. වෙන කෙනෙක් කිව්වා කියලා පිළිගන්න එපා කියලා තියෙනවා. නේද? දැන් මැරුණ එක්කෙනාට එව්වද මන්ට මැරෙනකොට හරි දුකක් දැනුණා කියලා? නෑ නේද? අපි තමයි මේ හිතාගෙන ඉන්නේ. ඈ?
මැරෙනවා දුකයි කියලා
නේද? ඔව්. කොහොමද දන්නේ දුකයිද කියලා?
අහලා තියෙන්නේ.
අහලා තියෙනවා. ඒක තමයි දැන් අහලා තිබුණාට ධර්මයේ දකින්න බෑ. නේද? ධර්මයේ දැක්කනම් පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක මෙහෙමයි කියලා. කවුරුවත් කියපු හින්දා නෙවෙයි. අන්න ඔකයි ওই දැනුමේයි දැක්මේයි වෙනස. ඔකමයි මං ඇහුවේ අර hina වුණාට දැන් ඉපදුන හැටි තමන් ඉපදුන හැටි තමන් දන්නවද?
නෑ
නේ. මැරෙන හැටි දන්නව?
දන්නේ
නෑ. ඉපදුන හැටි දන්නෙත් නෑ මැරෙන හැටි දන්නෙත් නෑ. මේ වෙලාවේ මොකක් වෙයිද කියලා. එහෙනම් අයිය ඔකට දුකයි
කියන්නේ? ඉවරයක් නෑ නේද
සසර. ඒ වෙන කතාවක් නේ මං අහන්නේ මැරෙන එකයි උපදින එක.
ඒක අල්ලගත්ත නිසා. නෑ නෑ අපි අල්ලගත්ත.
නෑ නෑ අයිය ඔක දුකයි කියන්නේ කියලා. අල්ලගත්ත කතාව ඒ හේතුවක් නේ. ඔව් දුකයි නේ. හරි මම තව පැත්තකින් කියන්නම්. දැන් මරණය දුකයිද?
ඔව්.
දැන් පොඩ්ඩක් ඉන්නකෝ. මම කියන එක අහගන්න ඉස්සෙල්ලා. දැන් අපේ පවුලේ කෙනෙක් එහෙම මැරුණොත් දුකයි නේද? හ්ම්? අර ඒ කාලේ මැරුණා නේද මේ ප්‍රභාකරන් එහෙම?
ඔව්.
එදාටත් ඇඬුවද? කැවුම් නිව්වා ගිරිබත් තිව්වා රතින් යපත්තු කළා. දැන් ඒක මරණයක් නෙවෙයිද?
ඒක
දුක තමයි. ඒ දුක නම් කැවුම් යන්නේ කිරිබත් කන්න.
ඒක ඉතියා වැරදිද කරපු නිසා
නේ. නෑ ඒ හේතු නෙමෙයි මං අහන්නේ. මරණය දුක.
සත්‍ය අදුවේ නැතේ.
නෑ නෑ නෑ. ඊ අපි නිදහස් වෙන්න කියන කතා. එහෙම නෙමෙයි. දැන් දහම දකින්නවා කියන්නේ මරණය දුක නම් දුක වෙන්න ඕන. ආයේ හේතු කියලා හරියන්නේ නෑනේ මේ මරණේ දුක නෑ කියලා.
ඒක උපාදාන කරගෙන
ඉන්නවා නේද? දුක කියන්නේ. නෑ නැත්නම් හොයනකොට තව මොනවා හරි අහු වෙනවා. ඒක තමයි මේ හොයන්න කියන්නේ. එහෙනම් මරණය විතරක් නෙවෙයි දුක. ඒක පිළිගන්නවද? ඈ? දැන් මදුරුවෙක් මැරුණාම දුකයිද? ඒක තමයි මොන දුකද? හරි සතුටුයි නේද? මුන් වාව කන්නාව හොඳ වැඩේ. දැන් මරණය දුක නයි ඉතින් දුක වෙන්නේ. අඬන්නේ ඒක. ඈ? දැන් පේනවද කොහෙද වැරදිලා තියෙනවා කියලා? දැන් ඉස්සෙල්ලා කිව්වේ මරණය දුක නා ඉතින් ඒකටත් අඬන්නේ ඒක. ඒකත් මරණය. ඉතින්
තමයි ප්‍රාණයක්
නේද? ඔය මං කියන්නේ මරණය දුකයි කියලා අවබෝධ වුණා නම් එක මරණයක් සැපයි එක මරණයක් දුකයි වෙන්න පුළුවන්ද?
නෑ.
දැන් වෙන කතාවක්. අල්ලා ගැනීම තමයි දුක. මරණය නෙවෙයි නේ. එහෙම කිව්වොත් අපිට ඒක කතා කරද. දැන් ඉස්සෙල්ලා කිව්වේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා නේ කිව්වේ. මම ඔය එකක් ඇහුවේ. දැන් ඔකයි වචනෙන් දැන ගැනීමයි දැකීමේ අතර වෙනස. දැන් දැකලා නම් මම ඕක අහනකොට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. නේද? දැන් හිරවුණා නේද? නෑ වෙන ආගමක කෙනෙක් ඇවිල්ලා අපිට බුද්ධාගම කියා දෙන්න කිව්වොත් ඕක කිව්වනම් ඉවරයි. මොකද්ද ඕගොල්ලන්ගේ බුද්ධා? ඕ මරණය දුකයි කියන අන්න කිරිබත්තු කියලා මරණය.
ඈ?
වෙන කතාවක් නේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ ඕක නෙමෙයි. දැන් උපාදාන කිව්වා බැඳීම කිව්වා හොඳයි. ඕවා හොයාගන්න තමයි මේ මං කියන්නේ. Taman නුවණින් හොයන්න ඕන මේ දහම. නිකන් මන් දන්නවා කියලා හිතන් හිටියට හරියන්නේ නැහැ. ඈ? එහෙනම් ඔකේ තේරුම් ගන්න දුක කියන එක ගැන අපට අවබෝධයක් නැහැ. මම ඉස්සෙල්ලා හිතුවේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී හරි වැදගත් වචන ටිකක් කියනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා කියනවනේ මුලින්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේදී නේද? මේක මීට කලින් මනුෂ්‍යෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් කිසියම්ම කෙනෙක් අවබෝධ නොකරපු දෙයක් මේ අවබෝධ කළේ.
තේයන්ගෙන්
වෙන්නේම දුකයි, අත්‍යයෙන් හා එක්වීම දුකයි. දුකට එමු දැන් මම දැන් ආයේ අරකට උත්තර දුන්නේ නැති හින්දා මම ආයේ වෙන පැත්තකට ගියා. හරි? ඒ ටිකටත් එමු. දැන් දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍යයටම කියනවා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හරි වැදගත් වචන ටිකක් තියෙනවා ඒක මතක් කරනවා. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා කියනවා නේද? පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ඒ කියන්නේ මොකද්ද? පුබ්බේ කියන්නේ පෙර. හරි?
පෙර
අනනුස්සුතේ සුත කියන්නේ අහලා තියෙනවා. අයන්න මුලට දැම්මහන් ඒකේ විරුද්ධ පැත්ත. නොඇසු විරු. පෙර නොඇසු විරු පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පෙර නොඇසු විරු ධර්මතාවයක් අවබෝධ කළා. ඒක තමයි දුක්ඛ සත්‍ය. හරි? ඒත් බුදුහාමුදුරුවෝම කියනවා මේක පෙර නොඇසු විරු ධර්මතාවයක්. ඊට කලින් මිනිස්සේ දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් මාරයෙක් කිසියම් කෙනෙක් අහපු නැති දෙයක් නේ. ඒකට එහෙම දේශනා කරලා තියෙනවා. දුක්ඛ සත්‍ය කියන්නේ එහෙම දෙයක්. සමුදය සත්‍ය කියන්නේ එහෙම දෙයක්. නිරෝධ සත්‍ය කියන්නේ එහෙම දෙයක්. මාර්ග සත්‍ය කියන්නේ එහෙම දෙයක්. කියන්නේ මීට කලින් කවුරුත් අහලා නැති දැනගෙන නැති දෙයක් මේ හොයාගත්තේ. අපි හිතනවා අපි දුක දන්නවා නේ. දුකට හේතුවක් දන්නවා. සංහාව කියලා දන්නවනේ නේ. ඊළඟට දුක්ඛ නිරෝධය නිවන කියන එකත් දන්නවා. දන්නේ නැත්තේ මොකද්ද? මාර්ගය. දැන් මාර්ගය කියලා දෙන්න කියලා අපි කියන්නේ නේද වෙවිලා. අනිත් තුන දන්නවා. මාර්ගයේ වැඩ නැහැ කියලා දැන්. දැන් ඔතන තියෙනවා අඩුවක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සත්වයා දුක්ඛේ අඥාන බුදුහාමුදුරන්ට වඳිනකොට නම් කියනවා දුක්ඛේ ඥානං දුක්ඛේ ඥාන. කාගේද ඒ ඥානි? බුදුහාමුදුරන්. එහෙනම් අපිට තියනාද ඒක?
නෑ.
එහෙනම් අපට තාම දුක්ඛේ ඥානය නෑ. දුක ගැන දුක පිරිසිඳ දැකීමේ ඥානෙ නෑ. පිරිසිඳ දකින්නයි නෑ. ඇත්ත ඇති හැටි දකින්න. අපි ඉතින් දැනටත් දකින්න දුකක් තියෙනවා. නේද? දැන් වාඩිලා ඉන්නකොට ඉතින් කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා. ඔව දුකයි. නේද? හැබැයි ඒ දුක කියා දෙන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඊට වඩා ගැඹුරුයි මේක. එතකොට අපි හොයන්න යන අර ඉස්සෙල්ලා කිව්වා වගේ තව මොනවද කිවි? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. අප්‍රියයන් හා එක්වීම දුකයි. ඒවනම් හොඳට දන්නවනේ. තරහකාරයෙක් එහෙම මෙතන හිටියනම් ඔබද දවසම ඉවරයි. නේද? අප්‍රියයන්. ඊළඟට කැමැති දේ නොලැබෙනකොට දුකයි. දැන් හරි කැමැති පොඩ්ඩක් පැත්තකට වෙලා නිදා ගන්න නේද? දැන් කැමැති දේ ලැබෙන්නේ නැහැ. යම් පිච්චං නලපති තම්පි දුක්ඛං. ආ කැමැති දේ නොලැබෙන එක දුකයි. ඊළඟට මොකද කියන්නේ? අර කවුරු හරි වතුර එකක් ගෙනත් දෙන්න පුළුවන්ද? මේ ළඟපාත තියනවාද? කතා කරනකොට අමාරුයි. කමන්නේ උණු වතුර නැහැ නේ හරියනේ. නෑ පල්ලේ හට යන්න ඕනේ ඔය තියෙන එක. මේ එතකොට අන්න දැන් අපි දුක ගැන අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් සත්‍ය ඥානය ඇති කරගන්න බෑ. සත්‍ය ඥානය නැත්තම් සම්මාදිට්ඨිය නැහැ. නේද? ඒ සම්මාදිට්ඨිය හැදුනොත් තමයි මාර්ගයට වැටෙන්න පුළුවන්. ඇතුල් වෙන්න පුළුවන්. හරි. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය. දැන් අපි දුක ගැන මේ අපි දන්න ටිකට වඩා පොඩ්ඩක් එහාට ටිකක් හොයන්න වෙනවා නේද? දැන් ඔහොම ලිස්ට් එකක් කියාගෙන ඇවිල්ලා අන්තිමට කියනවා සංකිට්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක කියලා කියනවා. දැන් උක හොයාගන්න. මොකක්ද මේ පංච උපාදානස්කන්ධය? හැමෝම දන්නවද මේ ටික? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය පහ උපාදාන වුණා නම් දුකයි. නේද? දැන් අපි බලමු ඔය පහ වෙන වෙනම. රූපය කියන්නේ මොකද්ද? උදාහරණයක් දෙන්න බලන්න රූපයකට.
ඇහෙන් දකින්න ඒවා රූප බොහොම හොඳයි. හරි ලේසි ප්‍රශ්න මං අහන්නේ. බය නැතුව කතා කරන්න දන්න ටිකින්. එතකොට ඇහැට පේන ඒවා රූප. දැන් පේනව නේද ওই වටපිටේ? ඈ ශරීර රූප ටිකක් පේනව නේද? ඈ පේනවා. ඊළඟට පණ නැති රූපත් පේනවද? නෑ. ඇහැට පේන ඕන තරම් නේද? මේ මේස, පුටු, පැදුරු. ඈ මම අහන්නේ රූප කියන්නේ මොනවද? රූප කියන්නේ එතකොට ඇහැට පේන ඒවා රූප. තව තියෙනවද රූප? ඇහැට පේනවට අමතරව රූප තියෙනවද? කනට ඇහෙන ඒවටත් රූප කියලා තමයි කියන්නේ ඈ. ඒවා අපි ඒවා සියුම් රූප. ඈ සද්ද රූප.
සද්ද.
ඔව්. ඊළඟට මේ ගඳ සුවඳට ගාන රූප කියලා. ඈ දිවට දැනෙන්නේ මොනවද?
රස.
ඒකත් රස රූප කියලා කියන්නේ. රූප ගණයට තමයි ඒවත් වැටෙන්නේ. ඒ කියන්නේ ඒවා ලෝකෙට අයිති දේවල්. මේ ලෝකෙ හැදිලා තියෙන්නේ රූප වලින්. නේද?
ඔව්.
එතකොට කයට ස්පර්ශය ඒත් රූප නිසා නේද? නේද? එතකොට මේ ආයතන පහට ඇහැ කන නාසය දිව ශරීරයට අහු වෙන ඒවා රූප. රූපයක්ද කියලා දැනගන්න විදිහක් තමයි ওই පහෙන් එකකට හරි අහු වෙනවද? ওই පහෙන් දැනගන්න පුළුවන්ද? දැනගන්න පුළුවා ඔක්කොම රූප. එතකොට ಜಾති පහක් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ස්පර්ශ. ඔය ටික රූප නේද? පැහැදිලි දෙයක ටික රූප නේද? ඔව්. එච්චරද රූප දෙන්න තව තියෙනවා. දැන් හිතන්න බලන්න. දැන් ඔය කියපු ටික කොහෙද
තියෙන්නේ?
දැන් හැට පේනේවා ශරීරෙත්
තියෙන්නේ.
ඉස්සෙල්ලා කිව්වේ. සද්ද ටික ශරීරෙද තියෙන්නේ. නෑ ඒ වගේ නෙවෙයි රූප ශබ්ද ගන්ධ සුවඳ ශරීරෙත් තියෙනවා ශරීරෙත් තියෙනවා ඒක වෙනම කතාවක්
ශරීරයෙන් පිටින්
ආ පිටින්නේ ඔව් එතකොට ඔය කිව්වේ එළියේ තියෙන රූප නේද
ඔව්
ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් දැනගන්න පුළුවා ඒවා බාහිර රූප නේද ආ එතකොට තව එකක් ඉතුරු වෙලා තියෙනවා අභ්‍යන්තර රූප අභ්‍යන්තර රූපයට අයිති මොනවද තමන්ගේ ශරීරයට අයිති මොනවද?
ගන්ධ
සෝත යක් රූප දෝත ගාන
ජීව
ආයි මන් ඔව් සිංහලෙන්
කියන්නකෝ
බල රූප චක්කු සෝත ගාන ඔය විදිහට නේද චක්කු කියන්නේ මොකක්ද?
ඇස.
ඇස. ඇස ඒව රූප නෙමෙයිද? අයවත් රූප නේ. එනා ඉස්සෙල්ලා කියපු නැති තව ටිකක් තියෙනවා. නේද? එතනත් පහක් තියෙනා නේද? ඇහැ කන නාසය දිව ශරීරය. මේ ශරීරයට අයිති ඒවට කියනවා අපි අජ්ජත්ත්ව රූපේ කියලා. නේද? අභ්‍යන්තර. එතකොට ඉස්සෙල්ලා කිව්වේ බාහිර රූපට. නේද? අය ආයතන වලට ආරම්භ වෙන්නේ. ඔන දැන් රූප ಜಾති 10ක් කිව්වා. නේද? ඒව හරි ලේසියි නේද? රූප කියලා දැනගන්න ලේසියි නේද? ඈ? නම් අපි ගමු ඇහෙන් දැකලා දැනගන්න රූප. ඈ? මම මේ ශරීර රූප ගොඩක් තියෙනවා. නේද? නේද? දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඕක අපට දුකයිද? මේ රූපනේ තියෙන්නේ. ඒ රූප දුකයිද?
අභ්‍යන්තර රූප දුකයි.
අභ්‍යන්තර රූප දුකයි. බාහිර රූප දුක නෑ. නැම් මොකද
කියන්නේ?
අල්ලගෙන නෑ අනිත් රූප නේ. මේ මගේ දුව, මේ මගේ යාළුවා. එහෙම අල්ලගෙන නැද්ද? මං අහන්නේ අල්ලගෙන නැද්ද? වැඩි අඩු කතාවක් නේ. මං අහන්නේ දුකයිද නැද්ද? දැන් අල්ලගෙනද නැද්ද? නෑ අපි ඉන්න තත්ත්වේ තමයි මේ අහන්නේ. ඉතින් දුක අවබෝධ කරගන්නනේ මේ කතා කරන්නේ නේ. දැන් කිව්වා සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකේ පළවෙනි එක මොකද්ද? රූප උපාදානස්කන්ධ. ඉතින් මම මේ රූප කියන්නේ මොනවද කියලා ඔන්න මතක් කරලා දුන්නා. ඈ ඒ රූප කියලා පිළිගත්තනේ. එතකොට ඇහැට පේන ඔක්කොම රූප කිව්වා නේද? ඈ ඇහැ කියන්නේ රූප කියලා පිළිගත්තනේ. නේද? දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය රූපේ දුකයිද නැද්ද? දුකක් වෙන්න ඕන. මේ අපට දැනෙනවද දුකයි කියලා? Tamanට දැනෙනවද දුකයි කියලා?
දැනෙනවා.
දැන් ඔය කවුරු හරි ඉන්නවා දුකයි කියලා දැනෙනවා? දුකද දැනෙන්නේ? අර අද මේක බොහොම කට්ටිය ඉන්නවා. හරි දුකයි. සතුටයි. එන්න ඇත්ත කතා කරන්න. නැත්තම් මේ ධර්මයේ දකින්න බෑ. තමන් ඉන්න මට්ටමින් පටන් ගන්න ඕනේ. තමන්ට බොරු කරලා මේක දකින්න බෑ. නේද? අපි ඉන්න ඇත්ත සත්‍යය. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකයා දුක් දේ සැපයි කියලා බාරගන්න. දුක් දේ සැප විදිහට දකින්න. ඕකට කියනවා විපල්ලාසයක් කියලා. හ්ම් අහලා ඇති නේ? වචන ටික දන්නවා. මම කිව්වොත් විපල්ලාස කීයක් තියෙනවද? සතර විපල්ලාස. දැන් කියයි. හ්ම් දුක් දේසකයි කියලා හිතනවා. තා අනිත්‍ය දේ. නිට්ටයයි කියලා ගන්නවා. අනාත්ම දේ. ආත්මයි කියලා ගන්නවා. අසුබදේ
සුබයි
කියලා ගන්නවා. ඕක තමයි මේ ලෝකයාගේ தත්ති. ලෝකයා කියන්නේ අපි ආ වෙන කවුරුත් නෙමෙයි. සසර යන தත්ති. එයාගේ தත්ති තමයි එයාට පේන්නේ දුක් දේ සැප විදිහට. දැන් දකින රූපයක් දැකීම සැපද නැද්ද? අපට සැපයි නේ?
අපිට නොදැනීම ඉන්න
සැපයි නේ වාරගන්නේ. අවිද්‍යාව නිසා තමයි. එතමේ මේ ඉන්න தත්ත්වය. අපි ඉන්නේ රූප සැපයි කියන එකේ. අපි සැපෙන් සතුටෙන් නේද බාරගන්නේ? එහෙම දකින්නකොට. ඈ? හිතලා නැති හින්දා දන්නේ නැහැ. ඒ මොඩ ගමනේ. දැන් නුගණින් බලනකොටවත් අඩු ගානේ පේන්න ඕනනේ මේ ඇත්ත මොකද්ද කියලා නේද? දැන් ඇහැ රූපයක්ද නැද්ද?
රූපය.
රූපය. එහෙම තමන්ගේ ඇහැ සැපද දුකද? ඇයි හිතට එකඟව උත්තර දෙන්න. මගේ ඇහැ තියෙන එක මට සැපද නැද්ද?
සැප.
සැප. ඈ අඳ වුණත් බලන්න පුළුවන්. මොකද කරන්නේ කියලා.
ඇහැ
පොඩි කැක්කුමක් ආවොත් බලන්න පුළුවන්. රටේම ඉන්න දොස්තරලා හොයාගෙන දුවනවා නේද? ඒ ඇහැ සැපින්දද දුකින්දද? ඒ ලෙඩේ දුකයි මං අහන්නේ ඈ ඈ නැත්තම් දකින්න බෑ අන්න ඔහම තමන් ඉන්න තැන පිළිගන්න දැන් අපිට ඇහැ සැප වෙලා තියෙන්නේ අපි කැමති ඇහැට නේද එන ඇහැ උපාදාන කරලාද නැද්ද
උපාදාන
අපි ඇහැ සතුටින් බාර අරන්නේ නේද මේ උපාදාන ඇහැ විතරනේ කන. ඔව් ඒකත් අපි හරි සතුටෙන් බාර අරන් තියෙනවා. ඇහැ වගේ පරික්ෂම් කරන්න කියන්නේ මොකද? ඇහැ තමයි වැඩිම පරික්ෂම් කරන්නේ. ඉතින් ඒ අල්ලගෙන නැද්ද? අල්ලගෙන. අල්ලගෙන තමයි. ඕකට තමයි උපාදාන කරනවා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. නේද? උපාදාන කියන්නේ ඕක නේද?
ඔව්.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ අන්න රූප උපාදාන කරගෙන ඉන්නවා දුකයි කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි මේක පෙර නොයසු විරු ධර්මතාවයක් කියන්නේ. සාමාන්‍ය කෙනාට ඕක දකින්න ශක්තිය නැහැ. ඒකයි මේක බුදු කෙනෙක්ම පැහැදිලි කරලා දෙන්න ඕන. සර්වඥතා ඥාණයෙන් දැකලා. ඒ එහෙම දහමක් අපිට අහන්න ලැබිලා තියෙනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන ඒක ටිකක් තේරුම් ගන්න නේද? නුවණින් හොයන්න. නම් ඔක පාඩම් කරගෙන පංච උපාදානස්කන්ධ දුකයි කිය කිය හිටියට හරියන්නේ නැහැ. මම හොයන්න ඕන කොහෙද පංච උපාදානස්කන්ධේ තියෙන්නේ? මං ජාති පහක් කියලා කිව්වනේ නේද? දැන් ඒක මේ කරන්නේ රූප තියෙන්නේ කොහෙද? මං අහුවේ ඒකයි. දැන් මොනවද රූප? කිව්වනේ ඔයගොල්ලෝම උත්තර දුන්නේ. ඇහැට පේන ඔක්කොම රූප කිව්වා. කනට ඇහෙන ඔක්කොම රූප නේද? ඒතර ඇහත් රූපයක් ඇහැට අරමුණු වෙනේවත් රූප. කනත් රූපයක් කනට අරමුණු වෙනේවත් රූප. ඒ වගේ 10ක් කියන්න පුළුවන් නේද? නේද? නාසයයි ගඳ සුවඳ. දිවයි රසයි. කයයි ස්පර්ශයි. ඒකට දෙක දෙක පහක් තියෙනවනේ ආයතන පහට. ඔක්කොම 10යි නේද? එතකොට ඔය 10න් ඕන එකක් අපි බාරගත්තනම් අල්ලගත්තනම් ඕකට තමයි කියන්නේ රූප උපාදාන ස්කන්ධ. නේද? පිළිගන්නවද? ඒක වෙන්න ඕන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕක අපට දුකද කියන එක. අපට දුක දැනෙන්නේ නැහැ. හරි? ඒකයි කියන්නේ මේ අපිට දුක්ඛේ ඥානං කියන එක නැහැ. ඥානෙ එන්නේ සම්මාදිට්ඨිය එනකොට. හරි. ආර්ය මාර්ගයට වැටෙනකොට. දුක පිළිබඳව ඥානෙ අවබෝධය. ඒ රූප බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් රූප උපාදානයේ දුකයි කියලා. අපි රූපයක් උපාදාන කරපු ගමන් අපිට පේනවා නම් ඔය දුකනේ කියලා. හරි. අන්න එහෙම බලන්න නුවණක් එන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට. එතනින් මෙහා නෙවෙයි. කියන්නේ දහමක් අහලා දැනගත්තු කෙනාටයි ඔය නුවණ එන්නේ. හරි. එහෙනම් අපි ඔය නුවණ ඇති කරගන්න ඕන නේද? නිකම්ම රූප උපාදානයේ දුකයි කී කියා හිටියට අවබෝධ වෙන්නේ නැහැ. අපිට රූපයක් හම්බ වෙන හැම තැනම අපි බලන්න ඕන ඕක දුකද? ඔව් නිකන් කියලා හරියන්නේ නැහැ. දැන් ඒක අපිට පිළිගන්න පුළුවන් විදිහට පෙන්වලා දෙන්නවා. හරි? නේද? එහෙන් පුළුවන් වෙන්නේ ඔන්න ධර්මයේ අවබෝධ කරගන්න. ඒකයි මේක දහමක් අහලා දැනගන්න කෙනාට විතරයි මේ මාර්ගේ තියෙන්නේ. සෝවාන් වෙන්න පුළුවන්. නිකන් කෙනෙකුට බෑ. ඈ? ඔව්. දැන් පේනවද මේකේ මොකද්ද ගැඹුරක් තියෙනවා කියලා? හිතන තරම්ම ලේසි නෑ. නේද? ඔව්. දැන් මම පොඩි උපමාවක් ගන්න. නිදිමත යන්නත් එක්ක. අර හිතන්න බල්ලෙක් ගිහින් වතුර වලකට එබෙනවා. හ්ම්? ලින්දකට හරි මොකකට හරි පොකුණකට හරි. එතකොට මොකද වෙන්නේ?
බල්ලා
මුළු වතුරේ පේනවා. ඔව්. උගේ ඡායාව උට පේනවා. දැන් බල්ලා මොකක් කරයිද?
බුරනවා.
නේද? දැන් අපිට පේනවා මූ උගේම ඡායාව දැකලා මොනව වෙලාද?
බුරනවා.
ඇයි බුරන්නේ? රැවටිලා. තව එකෙක් ඉන්නවා. නේ අපි බල්ලගෙන් අහුවොත් ඇයි බුරන්නේ කියලා උට කතා කරන්න පුළුවන් නම් කියයි නේද? අර තව බල්ලෙක් ඇවිල්ලා කියලා කියයි නේද? එහෙම නේද බල්ලා
හිතන්නේ?
ඔව්. දැන් අපි හිතමු බල්ලට ඔක ඇත්ත කියා දෙන්න ඕන. ඉතින් නිකන් කිව්වට හරියන්නේ නැහැ නේ. ඌගෙන් ඉස්සෙල්ලා ප්‍රශ්න කරන්න ඕන. ඈ? ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ කියලා මුලින්ම හොයා ගන්න ඕනනේ. නේද? ඒතර බල්ලගෙන් ඇහුවොත් ඇයි තව බල්ලෙක් ඒ වතුරේ ඉන්නවා කියන්නේ?
හේවනල්ලේ.
ඌ කියයිද හේවනල්ලා පේන හින්දාගේ? බල්ලා දෙන උත්තරේ මං අහන්නේ. ඇයි තව බල්ලෙක් මේ පැත්තේ ඉන්නවා කියන්නේ කියලා අපි අහනවා. බල්ලා මොකක් කියයිද? ඒක තමයි කිව්වේ කතා කරන්න මං මේ උපමාවක් නේ ගන්නෙ. නේද? ඌට කතා කරන්න පුළුවන් නම් මොකක් කියයිද? ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ කියලා අපි අහනවා නොදන්නවා වගේ. ඈ? එතකොට මොකක් කියයිද? පේන හින්දා කියයි නේද? අන්න පේනවා. ඇවිල්ලා බලන්න කිය.
ඔව්.
නේද?
ඔව්.
දැන් බල්ලට බල්ලෙක් වගේ පේන්නේ නැද්ද?
පේනවා.
මේ ඡායාව. ඡායාව අපේ කතාවන්නේ. මම අහන්නේ බල්ලගේ කතාව. දැන් බල්ලෙක් වගේ පේනවද නැද්ද?
පේනවා.
පේනවා. පේන්නේ නැත්තම් කොහෙද වැරද්ද? ඇසි ඇහැ පේන්නේ නේ? ඇහැ පේනවා නම් බල්ලෙක් වගේ පේනවා. එහෙනම් පෙනීමේ වැරද්දක්ද?
නෑ.
බල්ලෙක් වගේ පෙනුණා කියලා වැරද්දක් නෑ නේද? ඇහැ වැඩ කරනවා නම් පේනවා. ගෙම ඡායාව වැටිලා තියෙනවා. ඒකෙන් උට ඇහෙන් පේන්න ඕන බල්ලෙක් වගේ. එතකොට බල්ලෙක් වගේ පේන එකේ වැරද්දක් තියෙනවද?
නැහැ.
දැන් හොඳට අහගෙන කියන්න. බල්ලෙක් වගේ පේන එකේ වැරද්දක් තියෙනවද? පෙනීමේ වැරද්දක් නැහැ නේද?
නැහැ.
එහෙනම් කොහෙද වැරද්ද තියෙන්නේ? දැන් බල්ලා රැවටෙන්නේ කොතනද? ඒක තමයි. පෙනීම තුලද රැවටෙන්නේ? පේන දේ ගැන හිතන්න ගිහිල්ලාද? පේන දේ ගැන හිතනකොට නේද?
ඔය බල්ලා හිතන නිසා.
අන්න හරි. හිතන නිසා නේද රැවටිලා තියෙන්නේ? පේන එකේ නෙමෙයි නේද වැරද්ද?
හිතන එකේ
වැරද්ද. දැන් ඔකේ ಜಾති දෙකක් තියෙනවා. ඇහෙන් පේන ගතිය තියෙනවා. පේන දේ ගැන හිතන ගතිය. අපිටත් දැලුවොත් බල්ලෙක් වගේ පේයි නේද? ඇහැ පේන හින්දා. හැබැයි අපි හිතන විදිහ වෙනස්, බල්ලා හිතන විදිහට වෙනස්. එතන නේද වෙනස
තියෙන්නේ?
එතකොට බල්ලා මුලා වුනේ පේන දේ ගැන හිතනකොට නේද?
ඔව්.
දැන් එහෙනම් ඇහෙන් පේන එක ගැන හිතන්න ගිහිල්ලා යා හිතනවා ඔහොම පේන්නේ නම් බල්ලෙක් ඉන්න ඕන නේ. ඒක එතකොට හිතෙන් කරන වැඩක් නේ.
ඔව්.
ඇහෙන් දැක්ක දේ ගැන හිතනවා දැන්. හිතනකොට ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිත කියනවා නේද? ඊළඟට මොකද වෙන්නේ? ඒ බල්ලා ඉන්නේ වතුරේ බාහිරේ කියලා විශ්වාස කරනවා. එතන නේද රැවටිලා තියෙන්නේ. හිතේ දැනගත්තු දේ තියෙන්නේ එළිය කියලා විශ්වාස කරන තැන නේද රැවටිලා
තියෙන්නේ.
නේද? ඔව්. දැන් නම් හොඳට හිතන්න. මොකද මේක දැක්කොත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපි ආයතනවල මුලා වෙලා ඉන්නේ. හරි? දැන් ආයතන මුලාව අඳුරගන්න විදිහ මේ කියන්නේ. හරි? එතකොට අපි මේ උපමාව ගන්න දැන් ආයේ මතක් කරගන්න. දැන් ඔන්න බල්ලෙක් වතුරට එබිලා බුරන. එතකොට අපි දන්නවා මූ තව බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන තමයි ওই
බුරන්නේ.
නේද? එතකොට ඌ එහෙම මුලා වුනේ ඇයි?
හිතන්න කියලා.
ඔව් හිතන්න කලින් උනේ මොකද්ද?
පේනවා.
පේන දේ ගැන හිතනවා. හිතනකොට හිත තමයි කියන්නේ ඔහොම පේන්නේ බල්ලෙක්. හරි? එතනින් නවතින්නෙත් නෑ. ඔය පේන දේ ඔය බල්ලා ඉන්නේ
වතුරේ
කියලා විශ්වාස කරනවා. දැන් ඌ වතුරේ ඉන්න බල්ලා උපාදාන කරලද නැද්ද?
උපාදාන.
ඒ හින්දා නේද බුරන්නේ තරහර. නැත්තම් බුරන්නේ
නෑ.
උපාදාන කරලා කියන්නේ ඒක දැඩිව බාර අරන්. ඒක එහෙමමයි කියලා පිළියම්.
අල්ලාගේ.
එතකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා උපාදාන කරනවා. දැන් ඒ බල්ලා දුකටපත් වෙලාද නැද්ද?
පත්
වෙලා. දුකටපත් උනේ බාහිර රූපේ බාරගත්තු හින්දා නේද? උපාදාන කරපු හින්දා නේද?
ඔව්.
ඈ? ඒක තමයි ඇත්ත. ඕක දකින්න පුළුවන් නම් සම්මාදිට්ඨිය ඇති වෙනවා. මේ ලේසි දෙයක් නෙමෙයි මේ කියන්නේ. මෙතනම පුළුවන් සෝවාන් මාර්ගයට වැටෙන්න ඔක තේරුම්
ගන්න.
අපි ඔය தത്വෙද ඉන්නේ කියන එක දැන් හොයන්න ඕන. මම අර උපමාවනේ දුන්නේ. දැන් බල්ලා වතුරට ඇවිල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. අපි දන්නවා ඌ නන් රැවටිලා. ඈ? දැන් අපි එහෙන් දැකලා මොනවා හරි ළවේ ළඟපාත තියෙන දෙයක් බලන ඔය පැදුරක් තියෙනවා නේද? රතු පාට පැදුරක්. ආ ඔය පැත්තේ කොළ පාට පැදුරක් නේද? ඈ? දැන් ඒවා තියනවා කියලා දැනගත්තේ කොහමද?
පාට
පේන නිසා.
පේන
නිසා. නේද? දැන් ඇහෙන් පේන නිසානේ රූප තියනවා කියලා දැනගත්තේ. නේද? ඇහෙන් පේන නිසා රූප තියනවා කියලා දැනගත්තා. හෑ. එතකොට අපි විශ්වාස කරනවා පේන දේ තියෙනවමයි. නේද?
ඔව්.
අතන පැදුරක් තියෙනවමයි. ඇයි තියෙනවා කියන්නේ?
පේන දේ.
පේන නිසා පේන්න තියෙනවා.
පේන්න තියෙනවා.
ඔව්. එතකොට අර බල්ලක් කිව්වේ පේන්න තියෙන දේනේ තියනවා කියලා.
ඔව්.
මලක්. නේද? දැවුගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? අර පේනවා නැහැ ඉන්නවා. අපිත් කියන්නේ ඇයි පැදුරක් තියෙන්නේ එහම?
මේ
පේන්නේ. ඔව් පේන. බල්ලා දීපු උත්තරේ අපි දීපු උත්තරේ වෙනසක් තියෙනවද?
නෑ
එක සමානයි. හැබැයි බල්ලා මුලා වෙලා අපි අපි මුලා වෙලා කියලා කියන්නේ කැමති නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ
කියනවා.
බුදුහාමුදුරුවෝ කියනවා අපිත් මුලා වෙලා.
මුලා
වෙලා. ඒ කියන්නේ ඇත්ත දැකපු රහතන් වහන්සේ කියනවා ඕගොල්ලොත් මුලා වෙලා. හරි. දැන් බල්ලට තේරෙන්නේ නෑ එයා මුලා වෙලා කියලා.
ඔව්.
එහෙනම් බුරන් නෑනේ නේද?
ඔව්.
ඌ දැඩිව විශ්වාස කරනවා බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ. නේද? අපිත් විශ්වාස කරනවා පැදුරක් තියෙන හින්දාමයි මෙහෙම
පේන්නේ.
මේ දෙන්නම ඇහැ පාවිච්චි කරලා.
ඔව්.
ඔන්න දැන් ඇහැ වැඩ කරන හැටි ගැන ටිකක් හොයන්න මම. ඇහැ වැඩ කරන හැටි පොඩ්ඩක් හිතලා බලන්න ඇහැ කොහොමද වැඩ කරන්නේ? ඇහි තියනා නේද මේ මොකද්ද? කාචය. එතකොට ඔය කාචෙන් ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. නේද?
ඔව්.
ඡායාවක් හදලා දෙනවා ඇහැ ඇතුලේ. ඕක නේද අපිට පේන්නේ. ඒකනේ ඕක හැදෙන්නේ නැත්නම් ඇහැ සුද බැඳිලා නම් එහෙම ඕක සුද්ධ කරන්න වෙනවා නේද? නැත්නම් පැහැදිලි නැත්නම් කොහේ මං වගේ කණ්ණාඩි දාන්න වෙනවා. මොකටද? ඇහැ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බය පැහැදිලි කරගන්න. එහෙනම් අපි දකින්නේ එළිය රූපේද ප්‍රතිබිම්බේද? අපේ හිත දකින්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේද ඇත්තටම එළිය තියෙන දේද? එළිය
තියෙන
දේ. එහෙනම් ඇහැ කොහොනේ? හිත දකින්නේ ඇහැ හදලා දෙන දේ නේද?
ඔව්.
පැහැදිලිද?
ඔව්.
ඇහැ හදලා දෙන දේ තමයි හිතට දකින්න පුළුවන්. එතකොට ඇහැ හදලා දෙන්නේ චිත්‍රයක්, ප්‍රතිබිම්බයක්.
ඔව්.
දැන් බල්ලගේ ඇහැ හදලා දෙන චිත්‍රේ තියෙනවා බල්ලෙක් වගේ හැඩයක්.
හැඩයක්.
නේද?
ඔව්.
අපේ ඇහැ හදලා දෙන චිත්‍රේ තියෙනවා නිකන් පැදුරක් වගේ හැඩයක්.
හැඩයක්.
ඔය ඇහි කෘත්‍ය ඔච්චරයි නේද ඇහැට කරන්න පුළුවන් ඔච්චරයි නේද අර දැන් හිතන කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා වගේ නේද ඒ වගේ වැඩක් නේද ඇහැ කරන්නේ ඈ එතකොට ඇහැ චිත්‍ර සටහන හදලා දෙනවා ප්‍රතිබිම්බයක් හදලා දෙනවා එතකොට හිත කරන්නේ මොකද්ද ඕක දිහා බලන ඒක දිහා බලලා ඊළඟට ඕක මොකද්ද කියලා ඔන්න හොයනවා මොකද්ද කියලා හොයන්නේ කොහමද?
හිතනවා
මොකක්ද? ඔව් හිතනවා කියලා මොකද්ද කරන්නේ? පරණ අත්දැකීම් ටික හොයනවා නේද? ආ ඕක මොකද්ද?
උපාදාන.
පෙර සුරු කරපු ටිකකින් එකක් ගන්න. නේද? එක පාරටම හොම් පේනකොට ඕක පැදුරක් කියලා දන්නේ කලින් පැදුර කියලා එකක් ඉගෙනගෙන නැත්තම්. නේද? ඔව්. ඒතර අතීත අත්දැකීමක් මෙතෙන්ට ගන්නවා නේද?
ඔව්.
ඕක තමයි හිතනවා කියන්නේ. දැන් චිත්‍රයක් දිහා බලාගෙන අපි හිතනවා. මේකේ තියෙන්නේ මොකද්ද? මොකද්ද කියලා හොයන්නේ කලින් අත්දැකපු දේවල් වලින් නේද?
ඔව්.
අනේ පෙර අත්දැකීම දැන් දකින්න දෙයට සම්බන්ධ කරනවා. නේද?
ඔව්.
දැන් බල්ලත් ඕක නේද කරන්නේ? බල්ලාගේ චිත්‍රයක් දිහා බලාගෙන ඇහැ හදලා දුන්නේ චිත්‍රෙනි. නේද? ඔතන බල්ලෙක් නැහැ. ඇහැ හදලා දීවු සටහන. ඕක දිහා බලාගෙන මෙහෙම පේන්නේ නම් බල්ලෙක් කියලා අර කලින් අත්දැකීමක් අතීතෙන් ඇදලා ගන්නවා. එතකොට මෙහෙම පේන්නේ නම් බල්ලෙක් කියලා ඔන්න හිත තමයි
කියන්නේ.
නේද?
ඔව්.
ඒක දෙවෙනි වැඩේ. ඇහි පළවෙනි වැඩේ තමයි ඇහෙන් ප්‍රතිබිම්බය හදලා දෙනවා. දෙවෙනි වැඩේ තමයි ඕක ගැන හිතනවා. මේ පේන එකට පරණාද්දකීම් ඇදලා ගන්නවා.
ඔව්.
නේද? එතකොට ඔහොම පේන්නේ නම් බල්ලෙක්. ඔහොම පේන්නේ නම් පැදුරක්. අය අතීත අත්දැකීම ගත්තා මෙතෙන්ට. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියලා හිතන එක. දැන් බල්ලා හිතනවා ඔය දැනගත්තු බල්ලා ඉන්නේ වතුරේ. අපි හිතනවා ඔය දැනගත්තු පැදුර තියෙන්නේ අත. ඒ සිද්ධිය නේද වෙන්නේ? හරි. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇත්ත දකින්න නම් ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. එහෙනම් අපි මේ ඇහැ වැඩ කරන හැටි හොඳට තේරුම් ගන්නවා. මොකද ඇහෙන් අපිව මුලා කරනවා. හරි. කණෙන් අපිව මුලා කරනවා. අපි දන්නේ අපිව මුලා කරනවා කියලා. දැන් බල්ලා දන්නේ බල්ලව මුලා කළා කියලා. දැන් එහෙන් දැකපු දෙයටනේ බල්ලා මුලා වුනේ. නේද? එතකොට ඔන්න තේරුම් ගන්න අපි ඇහෙන් දකින්නේවයි ඇත්ත ඇති හැටි දන්නේ. අපි මෙච්චර කල් මුලාවෙන් තමයි එළියේ තියෙන දෙයමයි මේ පේන්නේ. කියලා නේ හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. බල්ලා එහෙම හිතුවොත් ඌ මෝඩයි කියන. අපි එහෙම හිතුවට මෝඩ නැහැ. දැනට දැන් දහම අහලා දකින්න කලින් අපි මෝඩ නැහැ. දහම අහනකොට උන්ට දැන් තේරෙනවා අපිත් ඔය මෝඩකමටම අහු වෙලා නැහැ. නේද? එහෙනම් මේ එළියේ තියෙන දෙයමද දැනගත්තේ? නැහැ. එළියේ තියෙන ස්වභාවය වෙන එකක්. අපි දැනගන්න ස්වභාවය වෙන එකක්. ඔබ ಜಾති දෙනවා. තේරෙනවා? ඔන්න ඕක වෙන් කරන්න පුළුවන් සම්මාදිට්ඨිය ආවොත්. එදාට අර බල්ලා වගේ රැවටෙන්නේ නැහැ. එළියේ තියෙන ස්වභාවය එකක්, අපි දැනගන්න ස්වභාවය තව එකක්. ඕක ಜಾති දෙකක්. අපිට වෙලා තියෙන්නේ ওই දෙක එකක් කියලා. බාරගන්න. ඒ හින්දා තමයි අපි සසරේ ආවේ. ඉස්සරහට යන්නෙත් ওই හින්දා. අනะ දැන් ওই දෙක වෙන් කරන්න පුරුදු වෙන්න ඕන. හරි. පුළුවන්ද? තේරුණාද? ඔබ තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා. ඒකයි මේ දන්න දකින කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. දහමක් අහලා ඔබ තේරුම් ගන්න ඕන. නැත්නම් මාර්ගය වඩනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ. අපි ඔවිත වඩා ලේසි එකක් ගමු. දැන් ඇහෙන ශබ්ද මොනවද ඇහෙන්නේ කියලා බලමු.